විසර්ජ ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම් පද 2018 කාරක සභාවස්ථාව. පළවෙනි උපලේඛනය ශීර්ෂ 111 220 සෞඛ්‍ය පෝෂණ ආදේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශීර්ෂ 123 309 සහ 310 නිවාස ඉදිකිරීම අමාත්‍යාංශය සලකා බැලීම පූර්වභාග 10 සිට අපරභාග 12:30 දක්වාද අපරභාග 1 සිට අපරභාග 7:30 දක්වා කපා හැරීමේ යෝජනාව වෛද්‍ය නලින් ජයසිස මැතිතුමා.
ගරු කථානායකතුමනි, 2018 විසර්ජන පනත් කිටුම්පතෙහි කාර්ග සභාවස්ථාවේ අද දින විවාදයට ගැන අමාත්‍යංශ හා ඒව යටතේ ඇති අනිකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 111, 220, 123, 309 සහ 310 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, 2018 අයවැය විවාදයේ කාර්ක සභාවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැයශීර්ෂය වෙනුවෙන් අදහස් ප්‍රමාණයක් එකතු කරන්නට පෙර පළමු කොටම අද තමන්ගේ අලුත් තනතුරට පත්වල පළමු අයවැයට සම්බන්ධ වන අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට මගේ සුපැතුම එකතු කරන්නට කැමති. මම හිතනවා බදුල්ල මහරෝහලේ සෞඛ්‍ය අධිකාරිවරයාගේ ඉඳලා ඔබතුමා මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය දක්වා පැමිණි ගමන් මගේ එකතු කරගත් සියලු අධ්‍යක්ෂීම් මෙම තනතුර බබලවන්නට තනතුරේ ගරුත්වය ආරක්ෂා කරන්නට ඉමහත් කැපවීමෙන් යොදවයි කියලා. ඒ වගේම අපේ ඔබතුමා ගැන විශේෂ අගයීමක් තිබෙනවා. යුද්ධයේ අවසන් වන කාලයේදී ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරපු සීමාව තුළ ඒ පෙන්නුම් කරන ලද දක්ෂතාවය පිළිබඳව ඒ නිසා මේ සියලු අතීත අත්දැකීම් ඔබතුමාට මේ කටයුතු ජයග්‍රහණය කරගන්නට උදව් වේවි කියලා මම හිතනවා. ඒ වගේ මේ අවස්ථාව වචනයක් කියන කැමති අපේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා පිළිබඳව ડોક્ટર ජයසුන්දර බණ්ඩාර මහතා පිළිබඳව ඔහු ඉතා වැදගත් සේවාවක් කළා තමයි මෙතනින් නික්ම යන්නේ. ඉතින් එතුමටත් මේ අවස්ථාවේදී සුපැතුම එකතු කරන්න කැමති. දැන් අපේ රටේ ආර්ථිකයට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් අපි කාටත් තිබෙන ඇගයීම ඉහළයි කියලා මම හිතන්නේ. අපි තාම කුඩා ආර්ථිකයක් තිබෙන රටක්, ඩොලර් බිලියන 84ක කුඩා දළ ජාතික නිෂ්පාදිතයක්. ඒ වගේම රටේ මේ ජාතික නිෂ්පාදනයට දායකත්වයේදී 50%ක්ම එක් පළාතක් නියෝජනය කරන රටක්. අගමැතිතුමාම පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ආකාරයට ජනගහනයෙන් 42%කට දිනක ආදායම ඩොලර් 2කට වඩා අඩු රටක්, ආදායම් බෙදී යාමේ බරපතල විෂමතාවයක් නිර්මාණය වෙමින් තියෙන රටක්, මේ සියලු ආර්ථික සාධක කල්පනා කරාට පස්සේ අපේ ආර්ථිකයට සාපේක්ෂව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි දියුණුවක් ලබලා තිබෙනවා. එය දකුණු ආසියානු කලාපයේ පමණක් නෙවෙයි, ආසියාවේ සහ ලෝකයේම අපට යම්කිසි තැනකට පත්වෙන්න උදව් වුණා. ඒ සඳහා බලපාන ලද මූලිකම කාරණාව හැටියට මම දකින්නේ සෞඛ්‍ය සේවාව සඳහා රාජ්‍ය යාන්ත්‍රණයේ තිබුණු සුවිශේෂී මැදිහත් වීම. කෘෂිකර්මාන්තයට කර්මාන්තයට වෙනත් සේවාවන්ට සාපේක්ෂව සෞඛ්‍ය සේවාව සඳහා අඛණ්ඩ රාජ්‍ය මැදිහත් වීමක් තිබුණු නිසා ඒ රාජ්‍ය මැදිහත් වීම යම් ප්‍රමාණයකට දුබල වන විට සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වෘත්ති සමිති පමණක් නෙවෙයි ජනතාවගෙන් තිබුණු උද්ඝෝෂණයත් නිසා සියලු ආණ්ඩුවලට සිද්ධ වුණා ඒ රාජ්‍ය මැදිහත් වීම වැඩි කරනවාට වඩා තව අඩු ගානේ රැක ගන්නවත්. ඉතින් මේ අයවැය යෝජනා තුලත් රාජ්‍ය මැදිහත් වීම ශක්තිමත් කිරීම සඳහා වන යෝජනා කීපයක් මම දකිනවා. ඒ අතරේ මම සඳහන් කරන්නට කැමති දැන් පහුගිය කාල සීමාව පුරා ඇතර අපේ සෞඛ්‍ය ඇමතිවරයාත් මැදිහත් වෙන සිද්ධ වුණු සයිටම් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් අපේ තිබුණා. දැන් ඒ ගැන කතා කරනකොට ගරු අමාත්‍යතුමනි, ඔබතුමාලම පත්කරපු මේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන පිළිබඳ ආංශික කාර්ක සභාවේ ආශුමාර්සිංහ මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් නිකුත් කරා වාර්තාවක්. ඒ වාර්තාවේ සඳහන් මේක වාර්තාව නිකුත් කරේ 2016 නොවැම්බර් මාසෙ මිට අවුරුද්දකට කලින්. ඒක කියනවා 2012 දත්තවලට අනුව රටේ සූසුකම් බලත් වෛද්‍යවරු මුළු සංඛ්‍යාව 17129ක් වුවද කි එසේ වුවද ශ්‍රී ලංකාව තුළ මනා සෞඛ්‍ය තත්ත්වයක් ඇති කිරීම සඳහා එය පුද්ගලයන් 670කට එක් වෛද්‍යවරයෙක් ලෙස වැඩි විය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ අනුව රට තුළ වෛද්‍යවරුන් 40,000ක් සිටිය යුතුවද වෛද්‍යවරුන් 25,000ක හිඟයක් ඇති බව පැහැදිලිය. මම මේක ගත්තේ අලුත් සංඛ්‍යා ලේඛන ගන්න නැතුව ඒ මොහොතේ ආණ්ඩු රූමනා වෙලා තිබුණු සයිටම් ආයතනය සාධාරණීකරණය කර ගැනීම සඳහා ඉදිරිපත් කරපු අපට වෛද්‍යවරු 25,000ක හිඟයක් තියෙනවා කියන සංඛ්‍යා ලේඛනය. මේක අඩු වැඩි වශයෙන් අපි පිළිගන්න ඕනේ. දැන් මේ හිඟය මගහැරීම සඳහා අතන හොඳ යෝජනා තුනක් තිබෙනවා. එකක් තමයි තමුන්නාන්සේලා මොරටුව සබරගමුව සහ වයඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය පිර තුනක් ඇතිකරන්න මිලියන 1,250ක් වෙන් කළා තියෙනවා. ඒක හොඳ යෝජනාවක්. ඒ වගේම මම කැමති තවත් ඉස්සරහට ගිහිල්ලා අමාත්‍යමනි ලබන වසරේ ආයවැය යෝජනාවලට එකතු කරන්න පුළුවන් නම් අපට බදුල්ල මහ රෝහල් ශික්ෂණ රෝහලක් හැටියට භාවිත කරලා ඌව විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරන්නට අපේ මේ වෛද්‍ය හිඟය ට උත්තර හොයාගෙන යෑමේදී එය තවත් ඉදිරි පියවරක් බවට පත් වේවි. ඒ වගේම
අපරයක් දෙන්න අපි මේ මන්ත්‍රීතුමා මේ හතරවෙනි වෛද්‍ය විද්‍යාලය කියන්නේ කරාපිටිය ශිෂ්‍ය 130යි දැන් ඇතුළත් කරගන්නේ. ඒක 300 දක්වා වැඩි කරන්නට ඒකටත් මුදල් වෙන් කළ තියෙනවා. ඒක පුළුල් කරන්න.
හොඳයි. බොහොමද. ඊළඟට ඔබතුමා යෝජනා කළා තියෙනවා මොරටු විශ්වවිද්‍යාලයට අනුබද්ධව රජයේ වෛද්‍ය පීඨයක් ගොඩනගන්නට. ඉතාම හොඳයි. ඒදි මම එකතු කරන්නට කැමති මේ සඳහා ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමේදී අපට සලකා බැලිය යුතු රෝහල් කීපයක් තිබෙනවා අපේ කළුතර දිස්ත්‍රික්කයේ. එකක් පානදුර මූලික රෝහල, අනෙක හොරණ මූලික රෝහල, එහෙම නැත්නම් දැනුත් යම්කිසි ආකාරයකට ශික්ෂණ රෝහලක් තත්ත්වයට උසස් කළ හැකි අපේ නාගොඩ මහ රෝහල. මේ සියලු ඒවයි තිබෙන ඉඩකඩ පහසුකම් සලකා බැලුවට පස්සේ මම හිතනවා මොරටු විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඇති කරන රජයේ වෛද්‍ය පීඨයේ ශික්ෂණ රෝහල බවට අපට නාගොඩ මහ රෝහල පත් කරගන්න පුළුවන් නම් ඔබතුමාම දන්නවා ගාලුපාරෙන් සහ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් තිබෙන මාර්ග පහසුකමක් එතන තියෙනවා. ඒ වගේම අපේ දිස්ත්‍රික්කයේ පානදුර හොරණ සහ පිඹුර මූලික රෝහල් වල කේන්ද්‍රය බවට නාගොඩ රෝහල පත් වෙලා තියෙනවා. එහි ඉඩකඩම් පහසුකම් තියෙනවා. මේ සියලු කාරණා බැලුවට පස්සේදී මම හිතනවා නාගොඩ මහ රෝහල තවදුරටත් සංවර්ධනය කරලා මේ මොරටුව රජයේ වෛද්‍ය පීඨයේ අනුබද්ධ රෝහල බවට පත් කරගන්න පුළුවන් නම් ඒ අපේ දිස්ත්‍රික්කයට වගේම රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයටත් වැදගත් වේවි කියලා. එහෙට ගන්නද දැනේ?
තුමාගේ ඒ අදහස ඉතාම වටින අදහසක්. මොකද එකක් කළුතර දිස්ත්‍රික්කයට ඒ ශික්ෂණ රෝහලක අවශ්‍යතාවය සහ එයින් ලැබෙන ප්‍රයෝජනයක් තිබෙනවා. අනික අතට මොරටුවට ඉතාම ළඟයි. එතකොට ඒ තත්වයන් තුළ ඒ නාගොඩ මහ රෝහල ඒ ශික්ෂණ රෝහලක තත්වයට පත් කිරීමට ඔබතුමා කරන යෝජනාව ඉතාම නිවැරදි කාලීන යෝජනාවක් බව කියන්න කැමති. අපි රජය තුලත් ඒක ගැන සාකච්ඡා කරා.
බොහොම සුදුයි.
දැන් ඔය නාගොඩ රෝහලට අපි දැන් මාතෘ සහ ළමා රෝහල අලුතෙන් හදනවා මේ නෙදර්ලන්ත ආධාරයට. ඊට වඩා විශාල ව්‍යාපෘතියක් අපි පානදුරයට ගේනවා. ඒක ජර්මන් ආධාර සහිතව ණය ආධාර සහිතව ඒකේ මිලියන 21,000ක්. ඒ කියන්නේ කුඩා මට්ටමේ ජාතික රෝහලක් මේ තරම් විශාල නැතුණා සාමාන්‍ය ජාතික රෝහලක මට්ටමට තිබෙනවා. මං හිතන්නේ කළුතරටත් වඩා පහසු වෙනවා මොරටුවේ කට්ටියට මේ පානදුර පාවිච්චි කිරීම. සියලු විශේෂඥතා
ඇත්ත ඇමතුමනි පහසුව තියෙනවා. නමුත් මම කල්පනා කරන්නේ ඒ හරියේදී වෛද්‍ය පීඨයක් ගොඩනැගීම සඳහා රෝහල ආශ්‍රිතවම ඉඩම් හොයා ගැනීමේ ගැටලුවක් ඇති වෙයි කියලා මම හිතනවා. මොකද අපිට කරාපිටිය ඊළඟට කොළඹ හොඳයි. බොහොම සුදුයි.
ඊයේ තියෙන ERD එකේ මේ එක ඒකේ අර ගිවිසුම් මේව කරාම පොලි අනුපාත මේව කරපු ඇටි ඒක
ඔබතුමා ගැන රෝහල ගැන.
රෝහල.
හොඳයි. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. දැන් මේ අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ජාතික විශ්වවිද්‍යාල 17 80,000ක් මගේ වෙලාව නම් දෙන්න ඕනේ. ඔව්.
මම හිතන්නේ මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දීමේ හැකියාව ගැන රජ ප්‍රතිපත්ති මේ තීරණ කරන් තියෙනවා.
ඔව්.
ඒතර මොරටුවේ කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ආශ්‍රිතව ඉඩකඩම් නැත්තම් තර ඊට අදාළ ශික්ෂණ රෝහල පානදුර හෝ කළුතරන මං ඔබතුමාට වගකීමෙන් කියන්න කැමති. ඒ ඉතාම ආසන්නේ බණ්ඩාරගම කිලෝමීටර් 10ක් දුරින් වෛද්‍ය පීඨයක් ගොඩනැගීමට ගැළපෙන ඉතා හොඳ ඉඩම් රජ්‍ය ඉඩම් තිබෙනවා. ඒ නිසා ගරු ඇමතුමා රාජසනත් මැතිතුමා විශාල ආයෝජනයක් කරලා තිනවා පානදුර කළුතර හොරණ රෝහල් සියල්ලටම පිඹුර හැමකටම. ඒ නිසා ඒ එහෙමනම් බණ්ඩාරගම ප්‍රදේශයේ පුළුවන් නම් අධිවේගී මාර්ගයට ආසන්නේ මේ අලුත් වෛද්‍ය පීඨයේ කටුබැද විශ්වවිද්‍යාලය ඇති කරන්න මම හිතන්නේ හරිම ප්‍රායෝගික.
හරි හරි. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ දැන් අපිට 80000ක 85000ක පමණ ශිෂ්‍ය ප්‍රමාණයක් ඉගෙන ගන්නවා. මේ හැම විශ්වවිද්‍යාලයකම මෙඩිකල් සෙන්ටර් එකක් තියෙනවා. දැන් මේවට පත්කිරීම කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙමෙයි. ඒ නිසාම මේ විශ්වවිද්‍යාල පවතින කාල සීමාව තුළදී සෞඛ්‍ය පහසුකම් සැපීමේදී මේ විශ්වවිද්‍යාල හැම එකක්ම අර්බුදයට පත් වෙලා තිබෙනවා. මේක අපි කෝප් කමිටු තුල සාකච්ඡා කරා. සා මට පේන හැටියට කරු ඇමතුමනේ මේකට තියෙන විසඳුම තමයි අපි සාමාන්‍ය වාර්ෂික මාරු කිරීම වලදී මේ විශ්වවිද්‍යාලවල සෞඛ්‍ය මධ්‍යස්ථාන ප්‍රමාණයත් සෞඛ්‍ය අමාත්‍යාංශය සැපීම සඳහා ඇඩ්වයිස් කරන්න පුළුවන් නම් ඒක පහසුවක් වේවි. සහ මම හිතනවා වෛද්‍ය නිලධාරීන් ඒ පත්වීම් බාර ගන්න තකමැත්තක් වෙනවක් නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට විශ්වවිද්‍යාලවලට බාර දීලා UGC කාරා කරනවට වඩා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ UGC එක අනුබද්ධව කරන එක තමයි සාර්ථක වෙන්නේ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පටන් ගන්නට කියලාත් අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිතුමාගෙන තිල්ලා හිටියා. ඊළඟට සෞඛ්‍ය ශේත්‍රයේ දැන් අපි මීට මාස ගානකට කලින් විශාල වශයෙන් කතා කරපු අර්බුදය තමයි මේ ඩෙංගු ප්‍රශ්නය. පහුගිය කාලෙදී 175,000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් අපට වාර්තා වුණා. මරණත් 100ක වාර්තා වුණා. මේ දැන් මේ පහුගිය අවුරුද්දක් නෙමෙයි නොවැම්බර් දක්වා තමයි මේ 175,000 වාර්තා වෙලා තිබෙන්නේ. එතකොට ජූනි අගෝස්තු වගේ මාසවල 22,000 25,000 රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අපි ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙනකොට මරණ සංඛ්‍යාව වැඩි වෙනකොට ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල සාකච්ඡාව ඉහළ යනකොට මැදිහත් වීම කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වීම කරනවා. රජය හැටියට මැදිහත් වීම කරනවා. ජනාධිපති කාර්ය සාධන බලකායෙන් ඒකට විවිධ යෝජනා ගෙනවා. නමුත් අපට ඩෙංගු මර්ධනය සඳහා වන අඛණ්ඩ වැඩපිළිවෙලක් දකින්නට නැහැ. ඒ නිසාම වැසි සමය ආරම්භයත් ඊළඟට වැසි සමය අවසාන වෙන කිට්ටුවත් මේ ඇතිවන උවදුර වසංගතය මර්ධනයට මීට වඩා වැඩි මැදිහත් වීමක් කළ යුතුයි. මොකද මට මතකයි ඔබතුමාට කලින් නිමල් සිරිපාද සිල්වා සෞඛ්‍ය මන්ත්‍රීවරයා ඉන්න කාලේ 2009 අවසානයේ විතර එතුමා ලොකුවට පාරම්බෑවා මේ කොටිය මරපු අපිට ඩෙංගු මදුරුවක් කජ්ජද්ද කියලා. ඒ කජ්ජෙන් පහුගිය මාස 10 ලක්ෂ 2ක් රෝගී වුණා. ඒ නිසා මේක පුරසාරම් දුන කාරණයක් නෙවෙයි. රටක් හැටියට මේ අභියෝගය බාර අරගෙන අපි අඛණ්ඩ මැදිහත් වීමක් ඩෙංගු රෝගයේ මර්ධනය සඳහා කළ යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම දැන් අපි රටක් හැටියට ඊළඟට මුහුණ දීලා තියෙන ප්‍රධාන අර්බුදය තමයි සෞඛ්‍ය ශේත්‍රයේ මේ බෝ නොවන රෝග සම්බන්ධයෙන් තියෙන තත්ත්වය. මම 2016 සංඛ්‍යාලයක ඉදිරිපත් කළොත් අපේ වයස්ගත ජනගහනය ඉතා විශාල වශයෙන් ඉතාම වේගයෙන් මේ බෝ නොවන රෝග සඳහා ගොදුරු වෙමින් තිබෙනවා. ලංකාවේ සාමාන්‍යයෙන් හෘද රෝග 2.2ක් පවතිද්දී අවුරුදු 60ට වඩා වැඩි අයගෙන් 7.7ක් හෘද රෝගීන්. අධික රුධිර පීඩනයේ 8.2ක් සාමාන්‍ය තත්ත්වයේ තියෙන්නේ 30.7ක් හෘද රෝගීන් මේ අධික රුධිර පීඩනයෙන් පෙළෙනවා. ඒ කියන්නේ හැම පවුලකටම පවුල් තුනෙන් එකක් හෘද අධික රුධිර පීඩනය වාර්තා වෙනවා. 5.7ක් දියවැඩියාව සාමාන්‍ය තත්ත්වයේ තිබෙද්දී 17.3ක් වයස අවුරුදු 60ට වඩා වැඩි අයගේ දියවැඩියාව වාර්තා වෙනවා. පිළිකාවල තත්ත්වය එහෙමයි, ඇදුම තත්ත්වය එහෙමයි, කොලෙස්ටරෝල් අධිකභාවය එහෙමයි. ඒ කියන්නේ අවුරුදු 60ට වඩා වැඩි අපේ වයස්ගත ජනගහනය වේගයෙන් වැඩි වෙනවා. ඒ නිසාම මෙන්න මේ ශේත්‍රයේ බෝනෝන රෝග මර්ධනයේදී මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතුයි කියලා මම හිතනවා. අනිත් පැත්තෙන් අපට දැන් අභියෝගයක් හැටියට තිබෙනවා මේ මානසික රෝග ව්‍යාප්තිම පිළිබඳවත්. එක පැත්තකින් මට ඉදිරිපත් කරන්න පුළුවන් සංඛ්‍යාලේඛනයක්. නමුත් එමතුමා මේ අපි අවසාන වශයෙන් මානසික රෝග පිළිබඳව උතුරු නැගෙනහිර ඇර රට පුරා යම් සමීක්ෂණයක් කරලා තියෙන 2007. ඒ සංඛ්‍යාලේඛන අනුව ගත්තොත් එහෙම අපේ රටේ ජනගහනයේ 10%ක්, ඒ කියන්නේ හැම 10 දෙනාක එක්කෙනෙක්ම කිසියම් හෝ මානසික රෝගයකින් පෙළෙනවා. මේ ඒකෙනුත් වැඩිපුර පුත්තලම අනුරාධපුරයේ කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල තමයි වැඩිපුර මේ මානසික රෝගීන් වාර්තා වෙලා තිබෙන්නේ. එතකොට 2007 වඩා මම හිතනවා උතුරු නැගෙන ඇතුළු අපිට සමීක්ෂණයක් කරගන්න පුළුවන් නම් මීට වඩා භයානක තත්ත්වයක් අපිට සංඛ්‍යාලේඛන වාර්තා වේවි. ති මේකම ගැට ගැහිලා තිබෙනවා අපේ සියදී නසා ගැනීම එක්ක. දැන් මේ වෙනකොට අපි සියදී නසා ගැනීම වලින් 2015 ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පරීක්ෂා කළ බැලුවොත් සියදී නසා ගැනීම වලින් ලෝකයේ පිරිමි සියදී නසා ගැනීම වලින් අංක 1ක් ගැහණු සියදී නසා ගැනීම වලින් අංක 9ක් වාර්තා වෙලා සමස්තයක් හැටියට අපි සියදී නසා ගැනීම වලින් ලෝක කප් එක ගහලා තියෙනවා. අලුත් මේවා ගත්තොත් 2010 මම කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2015 මම දන්න ඔබතුමා මේකට. ඔව්. ඔව් හරි.
2000 ගානට බැල 31 වෙනියට ඇවිල්ලා තිබෙනවා.
ඒත් අපේ සියදිවි නසා ගැනීම් සංඛ්‍යාව ඒක ගරු එමත්තුමා බරපතලයි. මොකද මේ පෙන්නුම් කරන විදිහට මම ඔබතුමාට පෙන්වන්නේ 2016 සංඛ්‍යාලේඛන හැටිය ගත්තොත් සියදිවි නසා ගන්න අයගෙන් 77%ක් පිරිමි. 23%ක් කාන්තාව. මේ පිරිමින්ගෙන් වැඩිපුර සියදිවි නසා ගන්න අවුරුදු 60ට වඩා වැඩි අය. කියන්නේ සියදිවි නසා ගන්න පිරිමින්ගෙන් 26%ක්ම අවුරුදු 60ට වඩා වැඩි පිරිමි. මේකට හේතු හැටියට බැලුවොත් එම නිදන්ගත රෝග තමයි වැඩිපුර මේකට බලපාලා තිබෙන්නේ. මේ සියදිවි නසා ගන්න කාන්තාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් අවුරුදු 30ට වඩා අඩු අය. කියන්නේ අවුරුදු 20ට වඩා අඩු අය නම් සියදිවි නසා ගන්න ප්‍රධාන හේතුවට බලපාලා තිබෙනවා මේ ආදර සම්බන්ධකම් අවුරුදු 20-34දී පවුලේ තිබුණ අඩදබර. ඒ නිසා මේ සියදිවි නසා ගැනීම අවම කර ගැනීම සඳහා යම් කිසි ආකාරයකට අපි මැදිහත් වීමක් කරනවා නම් මෙන්න මේ අපේ රටේ සියදිවි නසා ගන්නා වයස් ප්‍රමාණයන් කාන්තාවන් සියදිවි නසා ගන්නා අඩු වයස් ප්‍රමාණය සහ පිරිමි සියදිවි නසා ගන්නා වැඩි වයස් ප්‍රමාණය පිළිබඳ අවධානය යොමු කළ යුතු කියලා මම හිතනවා. දැන් මේ බෝනෝන රෝග ව්‍යාප්තියත් පිරිමි සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවයත් ගත්තට පස්සේදී අපට මෙන්න මේ වයස්ගත පිරිමි අය සඳහා ඔවුන්ගේ නිදන්ගත රෝග වලට ප්‍රතිකාර කරන සහ උපදේශනයේ සපයන සේවාව මීට වඩා ශක්තිමත් විය යුතුයි. ඒ වගේ මේකේ අනිත් පැත්ත ගත්තොත් තරුණියන් අතර සියදිවි නසා ගැනීමේ ප්‍රවණතාවය තිබෙන්නේ අඩු වයසේ නිසා විශේෂයෙන් පාසල් යන වයසේ ශිෂ්‍යාවන් සහ තරුණියන් උපදේශනයේ සේවාවට වැඩි මදිහත් වීමක් කරන්න ඕන. මේකෙදී අධ්‍යාපන අමාත්‍යංශත් එක්ක ඒකාබද්ධව තමයි කරන්න ඕන. නමුත් පාසල් වලින් වාර්තා වෙන විදිහට මේ අර උපදේශන සේවාව සඳහා යාමේදී පාසල් තුල තිබෙන ඒ එතනට යනකොට ළමයි අතරේ යම් කිසි ආකාරයක අපහසුතාවයක් ඇති වෙනවා. එය තමන්ගේ ගැටලුව කියාගන්නට බලපාලා තිබෙනවා. ඉතින් අපිට පුළුවනි මේ සම්බන්ධයෙන් දැන් ලෝකයේ මෙවැනි අර්බුදයන් තිබිලා ජයග්‍රහණය කරපු රටවල යම් කිසි ආකාරයක සමහන් කරගත් රටවල අධ්‍යක්ෂින් පාවිච්චි කරන්නට උදාහරණයක් හැටියට ඔබතුමාව දන්නවා ඇති මේ ඉතාම කාර්යක්ෂම දුරකථන උපදේශන සේවා ජාලයක් තිබෙනවා චීනයේ හොට්ලයින් එකක් 12345 හොට්ලයින් එක පැය 24ම ස්වේච්ඡා සේවක හැටියට කටයුතු කරනවා. බොහෝ ස්වේච්ඡා තරුණ තරුණ මෙහි සේවය කරනවා. එවැනි ආකාරයේ වැඩපිළිවෙලක් අපෙත් මේ සියදිවි නසා ගැනීම අඩු කර ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අර වයස්ගත ජනගහණය සඳහා වැඩිහිටි රෝග විශේෂඥයන් අපිට වැඩිපුර වුණා කරනවා. දැන් අපිට අවුරුද්දකට සාමාන්‍ය මම දන්න හැටියට 15ක් පමණ තමයි එවැනි විශේෂඥයන් අපිට එන්නේ. ඒ වයස්ගත රෝග ඩිප්ලෝමාදාරීන් සහ ජීරියාට්‍රික් කන්සල්ටන්ලා වැඩි ප්‍රමාණයක් ඕන කරනවා අපේ මේ තිබෙන අර්බුදයේ දෙකම ජය ගැනීම සඳහා. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති පහුගිය අයවැයේදී යෝජනා කරන ලද මේ පාසල් ශිෂ්‍යයන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය පිළිබඳව මේක සෞඛ්‍ය අමාත්‍යාංශයත් විජ්‍යුම සම්බන්ධ නිසා ඔබතුමාලා රුපියල් මිලියන 2700ක් වෙන් කරා ඒ සුරක්ෂා රක්ෂණයට බාහිර ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් 10000ක රක්ෂණයක් සහ නේවාසික ප්‍රතිකාර වෙනුවෙන් රුපියල් ලක්ෂයක්. දැන් මේ රක්ෂණයෙන් යටත් වෙන ආවරණය වන පාසල් ශිෂ්‍යයන්ගේ ලෙඩ රෝග ගත්තොත් ඒ ලෙඩ රෝග හතක් තියෙනවා. එකක් පිළිකා, දෙක අවසාන අවස්ථාවේ තිබෙන වකුවඩු රෝග, තුන මල්ටිපල් ස්ක්ලෝසිස්, හතරවෙනි එක ප්‍රධාන අවයව බද්ධ කිරීමක් අංශභාගය, ඊළඟට හයවෙනි එක තිබෙන්නේ අන්ධභාවය සහ අවසාන අවස්ථාවේ තිබෙන 3rd degree පිලිස්සීම්. ඉතින් මේවා ගත්තට පස්සේදී දැන් මම හිතන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් තිබෙනවා රජයෙන් මුදල් වෙන් කළා රක්ෂණයක් කිරීමේදී පාසල් ශිෂ්‍යයින් අතර බහුලව තිබෙන රෝග. ඇත්තරම දෙමව්පියන්ට ප්‍රතිකාර කරගැනීමට නිතර තමන්ගේ දරුවා රෝහලට යොමු කරන්න ඕන රෝග පිළිබඳව මේ ලයිස්තු එන්න ඕන කියලා. අපි පාසල් ශිෂ්‍යයින් අතර වැඩිපුර දකින්නේ ගරු ඇමතුමනි පිළිකාව හෝ එහෙම නැත්නම් මල්ටිපල් ස්ක්ලෝසිස් වගේ රෝග නෙමෙයි. ඔවුන්ට තිබෙන්නේ ඉගෙන ගැනීමේ අපහසුතාවය සඳහා වෙන සමහර ශ්‍රවණාබාධ, කතනාබාධ, පෙනීමේ ආබාධයන්, සහ අනිත් පැත්තේ මන්ද පෝෂණ නිසා ඇතිවෙන තත්ත්වයන්. සර් මේ ආශ්‍රිත රෝග තමයි මේ රක්ෂණාවරණයෙන් මූලිකවම කවර් වෙන්න ඕන. හැබැයි දැන් රජය මුදලක් වෙන් කළා තිබෙනවා. ඒකෙදි ඉතාම අඩු ප්‍රතිශතයක් වාර්තා වෙන රෝග තමයි මේ ලයිස්ට් එකට ඇතුළත් කළා තිබෙන්නේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු කරා. නමුත් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුනේ නැහැ කියලා. මොකද දැන් මේ අපිට පාසල් ශිෂ්‍යයින් අතර මුහුණ දෙන තියෙන බරපතලම තත්ත්වය තමයි ඔවුන්ගේ පෝෂණය සම්බන්ධ තියෙන ප්‍රශ්නේ. දැනුත් 2016 සංඛ්‍යාලයකින් හදිය ගත්තොත් එහෙම වයසට අනුව උස මදකම නිසා 17%ක් තත්ත්වයක් තිබුණා ස්ටන්ටින්. ඒ වගේම අඩු බර වාර්තා වෙනවා 21%ක් පාසේෂිය අතරේ. ඒ වගේම මේ වේස්ටින් 15%. ඉතින් මේ වේස්ටින් ස්ටන්ටින් අන්ඩර්වේට් එක ගත්තට පස්සේදී මන්ද පෝෂණය පිළිබඳව අපට බලන්න තිබෙන දත්තයන් සාධකයන් ඒවත් එක්ක සංසන්දනය කරාට පස්සේ අපි ඒ පිළිබඳ තමයි අවධානය යොමු කරන්න ඕනේ මේ රජයේ මුදල් වෙන් කරාට පස්සේ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය ඒ පැත්තට යොමු කරනවා. ඒ වගේම මේ සෞඛ්‍යසේ විවිධ කණ්ඩායම් අතර निराකරණය කරගත්තු ගැටලු කීපයකට ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඉස්සෙල්ලා මම ගන්නම් මේ බෞද්ධ චිකිත්සකයන් සම්බන්ධයෙන් ඇතිවලා තියෙන ප්‍රශ්නය. ඔබතුමා දන්නවා දැන් බෞද්ධ චිකිත්සක උපාධියක් අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ කොත්ලාවල ආශි විශ්වවිද්‍යාලයේ ලබා දෙනවා. එතකොට දැන් සැලකිත ප්‍රමාණයක් අපේ බෞද්ධ චිකිත්සකයන්ගෙන් උපාධිධාරීන් ඊට අමතරව දැනටත් උපාධියක් නැතුව සේවාවේ නිරත වෙන අයටත් මේ විශ්වවිද්‍යාලවල 10%ක් පාඨමාලාව හැදෑරීමට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒ අතරෙදි තවමත් මේ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා බඳවා ගැනීම ප්‍රමාණයක් සිද්ධ කරනවා. ඇත්තම ගත්තොත් මේ සාමාන්‍ය වෘත්ති සමිතියන් නම් කටයුතු කරන්න ඕන ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා ගන්න අයත් ආරක්ෂා කරගන්න. නමුත් මේ සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක භාවය සලකලා මේ බෞද්ධ චිකිත්සක වෘත්ති සමිතිය ඉල්ලීමක් ඉදිරිපත් කළා තිබෙනවා. බෞද්ධ චිකිත්සක වේදී සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් අනුමත කරගන්නත්, ඒ වගේම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා බඳවා ගන්න මේ ඩිප්ලෝමා පාඨමාලාව නතර කරලා එම සේවාව මල සේවාවක් බවට පත් කරන්න කියලා. අපි සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ගුණාත්මක භාවය පිළිබඳව අවධානය යොමු කරනවා නම් ගරු අමාත්‍යතුමනි, මෙන්න මේ ආකාරයට දෙපාර්තමේන්තුව හරහා මේ බඳවාගෙන නතර කරලා අතරම මේ සඳහා උපාධිධාරීන් වැඩි ඉඩකඩක් නිර්මාණය වෙන්න ඕන කියලා මම හිතනවා. මේ හා සමාන ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අපි වයඹ විශ්වවිද්‍යාලයේ ආරම්භ කළා 1996 ඉඳලම ආහාර විද්‍යාව සහ පෝෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධිය. ඒ අනුව 2011 ඉඳලා 2011-54ක්, 2012-58ක්, 2015-53ක්, දැන් 2017-53ක් විදිහට සාමාන්‍ය 50-55 අතර මේ විශේෂවේදී උපාධිධාරීන් ප්‍රමාණයක් වයඹ විශ්වවිද්‍යාලය එළියට එනවා. මේක සුවිශේෂී පාඨමාලාවක්. ඒතර මේ පාඨමාලාව ආරම්භ කරන්න හේතුනේම අපේ සෞඛ්‍ය සේවාවට මේ විධිමත් අධ්‍යාපනයක් සහිත පෝෂණවේදීන් ඕන නිසා. දැන් ප්‍රශ්න තිබෙන්නේ ගරු ඇමතුමනි, මේ පෝෂණවේදීන් අපේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවට අන්තර්ග්‍රහණය වෙනවද? මොකද දැන් ඔවුන් පෞද්ගල රෝහල්වල ගිහිල්ලා වැඩ කරනවා තමයි. හැබැයි අපේ පෞද්ගල රෝහල් ප්‍රමාණයට සාපේක්ෂව රජය රෝහල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. පෝෂණවේදීන්ගේ අඩුපාඩුවක් තියෙනවා. ඒක මම දැනගන්නට කැමතියි. මෙන්න මේ පෝෂණවේදීන් රාජ්‍ය රෝහල් සඳහා අන්තර්ග්‍රහණය කර ගැනීමේදී ඔවුන්ට රැකියා ලබා දීමේදී ගැටලුවක් පැනගලා තිබෙනවා. මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිස සභාවත් එමත් වයඹ විශ්වවිද්‍යාලයත් සෞඛ්‍ය අමාත්‍යාංශය සාකච්ඡා කරලා ඒ අය ඒ උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා. ඔව්,
550ක් ඉන්නවා ඒ නියුට්‍රිෂනිස්ලා. ඒ 550ම බඳවා ගන්නට අපි ක්‍රියාත්මක වෙනවා. දැන් ඔය ගිහිල්ලා MSD එකට, එතකොට අර මේ මොනවාද මේ කාඩ කොමිෂන් එකට, මේ වැටුප්පා කොමිෂමට අන්න ඒවට ගියහම තමයි මේ ප්‍රමාදය තිබෙන්නේ. නැත්නම් අපි දැන් කියලා තියෙන මමත් සම්මුණාසෙත් එක්ක සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඔය 550ත් මදි. ඇත්තටම අද තියෙන බෝනවන රෝග සහ පෝෂණය පිළිබඳ ප්‍රශ්න බැලුවාම මං හිතන්නේ 1000කට වඩා තියුණත් හරි. ඒ වගේම මෙඩිකල් නියුට්‍රිෂනිස්ලා වෙනම ඉන්නවා, වෛද්‍යවරු. ඒ කට්ටියවත් අපි පත් කරගන්න ලෑස්ති කළ තියෙනවා. අනිත් එක මේ දෙවැනි එක තමුන්නාංශ කිව්වේ අර මේ ඉස්සෙල්ල කිව්වේ තමුන්නාංශ මේ ෆිසියෝතෙරපිස්ලා ගැන. ෆිසියෝතෙරපිස්ලත් අපි බලන්නේ අපේ අවශ්‍යතාවය. කාඩර් එක අනුව අපි අවශ්‍යතාවය බලලා අපි පුළුවන් විදියට දැන් ඒවා අඩු කරලා අපි උපාධිධාරීන්ව බඳව ගන්නවා. නමුත් අපි එකපාර්ට කරන්න හොඳ නෑ දැන් බලන්නකෝ RMP කෝස් එක නවත්තලා අද වෛද්‍යවරුත් නෑ RMPs ලත් නෑ අපේ ග්‍රාමීය රෝහල් මේව කරන්න එකපාර්ට නැවැත්තුවා නැවැත්තුවා මේක අර ෆේස් අවුට් කළා නැවැත්තුවේ නැති නිසා අද අර්බුදයක් තියෙනවා අනේ වගේ අර්බුදයකට යන නිසා අපි උපාධිධාරීන් මේව කරාම දැන් මම එනකන් උපාධිධාරීන්ට රැකියාව තියුන්නේ නෑ දැන් අපි මේ පෞගිය අවුරුදු දෙකට උපාධිධාරීන් 465 දෙනෙක් අතුරු වෛද්‍ය සේවාවේ කට්ටිය ඔක්කොටම රැකියාව දුන්නා
ඔය දැන් එවතුමා මේ ඔය බෞද්ධ චිකිත්සකයන්ගේ ප්‍රශ්නේ අපි ඉක්ම නිරාකරණය කරගත්තේ නැත්නම් මම හිතන්නේ ජාත්‍යන්තර බෞද්ධ චිකිත්සක සංගමනත් අපිට ප්‍රශ්නයක් වේවි කියලා කොහොමනම් දැන් ඊළඟට මේ වගේම තමයි මේ හෙද සේවාවේ ප්‍රශ්නයත් හෙද හිඟේ සම්බන්ධයෙන් ගත් හෙද හිඟේ සම්බන්ධයෙන් ගත්තොත් අපිට දැන් 32000ක ආසන ප්‍රමාණ හෙද නිලධාරීන් ඉන්නවා ප්‍රශස්ත ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියන නිර්ණායකයන් අනුව හෙද සේවාවක් පවත්වාගෙන යන්න නම් අපිට 74000ක් විතර ඕනේ දැන් ඒ කියන්නේ හිඟේ ඇත්තරම ගත්තොත් හිඟේ ඉන්න ගානට වඩා බරපතලයි ඒ නිසා මේ හෙද හිඟේ ගැනත් ක්‍රමානුකූලව ඒ සඳහා බදවා ගන්න අවධානය යොමු කරන්න කියලා ඉල්ලනවා ඊළඟට මේ ළඟදී හෙද සේවාව සඳහා
සල් හතරක් අපි දිනු කරනවා ඒකට මිලියන 500ක් අපි වෙන් කරලා තියෙනවා ඒකේ ගොඩනැගිලි හදලා මේක වැඩි කරන්නට ඒ වගේම දැන් දෙසැම්බර් මාසේ 20 වෙනිදා ජනාධිපතිතුමාගේ අතින් මේ පළවෙනි හෙද පීඨය අපි ආරම්භ කරනවා කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරලා ජයවර්ධනපුර රෝහල් භූමියේදී අපි 2000ක් හෙදියන් ඒකේ පුහුණු කරන්නට තට්ටු 19ක අංග සම්පූර්ණ මේ හෙද පීඨයකුත් නේවාසිකාගාර සඳහා තට්ටු 14ක ගොඩනැගිලි මිලියන 14500ක් අපි ඒ සඳහා වියදම් කරනවා
ඒ වගේම දැන් අපි රජයේ මුදල් යොදවලා ආරම්භ කරපු සමසෞඛ්‍ය විද්‍යාපීඨවල හෙද උපාධි පිරිනමනවා දැන් එමතුමා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති කරාපිටිය සමසෞඛ්‍ය පීඨයේ හෙද උපාධිය සඳහා ප්‍රමාණවත් ඒ කියන්නේ තිබෙන ප්‍රමාණයට ඇතුළත් වෙන්නේ නැහැ පුරප්පාල් ප්‍රමාණයක් තියෙනවා ඒකෝට අපිට එක පැත්තක හිඳ හිගයක් තිබෙද්දී අනිත් පැත්තේ මේ උපාධිය සඳහා ඉදිරිපත් වෙන ළමයින්ගේ තඩුපාඩුවක් තිබෙනවා මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා මේ අය ගෙනා ගැනීමට සමහර විට මේකට NTS වල යම්කිසි වැටුපකුත් දීලා එතන රැකියාව ලැබෙනවා මෙතන වැටුපක් නැතුව ඒ ළමයින්ට ඉගෙන ගන්න සිද්ධ වීමත් බලපානවා ඇති
වෛද්‍ය සේවා සඳහාත් වෙනම දැන් පීඨයක් ආරම්භ කරනවා අපි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අනුබද්ධ කරලා උපකල්පතිවරයත් එක්ක සම්පූර්ණ සාකච්ඡා දැන් අවසන් කළා ඒ ප්‍රසම්පාදනක ක්‍රියාවලියට යනවා ඒකේ අපි සියලුම අතුරු වෛද්‍ය සේවා ෆාමසි ඇතුළු අනිකුත් අතුරු වෛද්‍ය සේවා සියල්ලගෙම එක පීඨයක් හදන්නට විශාල පීඨයක්
හොඳයි ඊළඟ කාරණය තමයි දැන් මේ හෙද නිලධාරීන් සඳහා අතිකාල දීමනා වැඩි කරන්නට චක්‍රලේඛයක් නිකුත් කරා පහුගිය දවස්වල ඒක හොඳයි හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ මේ චක්‍රලේඛයත් එක්ක ඔවුන්ට නිර්දේශ කළා තිබෙනවා ඔවුන්ගේ ඉල්ලීමක් කරනවා මේ රෝගීන් සඳහා බිලක් ලබා දෙන්නට දැන් එමතුමා ඒක තමයි. ඒ කියන්නේ රජයේ මේ බදු ජන බදු
ඉංග්‍රීසි සලකුණු.
ඉංග්‍රීසි සලකුණ පවණක් නෙමෙයි. ඉංග්‍රීසි සලකුණ.
නෑ ඒ බිල අපි ලබා දෙන්නේ දැන් අපි ප්‍රොජෙක්ට් පයිලට් ප්‍රොජෙක්ට් එක රෝහල් 4ක කරනවා ඉතා හොඳින්. අපි බිලක් ලබා දෙන්නේ මේ ජනතාව දැනුවත් කරන්න කොච්චරක් අපි ප්‍රමාණයක් ඒ මේවට තියෙනවද කියලා. ඔබතුමා දන්නවා ඖෂධ ගෙනහිල්ලා කොච්චර විනාශ කරනවද කියලා රෝගීන්. ඒවා පාවිච්චි කරන්නේ නැතුව. ඉතින් මෙන්න මේ නාස්‍ය වළක්වා ගැනීම සඳහා අපි හැම එක්කෙනාගේම වටිනාකම තියෙන නිසා කිසිම අය කිරීමකට නෙමෙයි.
ඔව් ඕක පටන් ගන්නකොට එහෙම වෙයි ඔබතුමා සෞඛ්‍යමත්තුමා ඉන්න කාලේ ඉන්න කාලේ සමහරවිට ඕක නොවෙන්නට පුළුවන් ප්‍රශ්න තිබෙන්නේ දැන් බදු ගෙවන ජනතාවම බදු ගෙවන ජනතාවටම කියනවා මෙන්න ඔබ වෙනුවෙන් මෙච්චර වේදම් කරනවා කියලා ඒ වගේම එහෙමනම් මම ඔබතුමාට යෝජනාවක් කරන්න කැමතියි දැන් ඒ බදු ගෙවන ජනතාව දැනගන්න කැමති වෙයි ඒ අමාත්‍යංශ වලට ගෙවන කුලිය ගැනත් මග බෝඩ් ගහලා තියනවා නම් අමාත්‍යංශයට මෙච්චර කුලියක් ගෙවනවා කියලා ඒකත් ඒ ජනතාවට දැනගන්න අයිතියක් තිබෙනවා. එතකොට ජනතාව තේරුම් ගනීවි ඒ බදු මුදල් කොහොමද වියදම් කරන්නේ කියලා. ඊළඟ කාරණාව තමයි හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය වැටුප් විෂමතාවයේ 2016 නිවැරදි කළා. ඇත්ත නිවැරදි කිරීමේදී එකඟ වුණා. ඒගොල්ලන්ගේ තිබෙනවා අවුරුදු ගණනාවක හිඟ වැටුප්. හැබැයි මේක දැන් ගෙවීම සඳහා තවමත් අමාත්‍යංශ පැත්තෙන් අවධානය යොමු කළා නැහැ. මම දන්න විදිහට 2001 ඉඳන් හිඟයක් තියෙනවා වැටුප් විෂමතාවයේ නිවැරදි කිරීමේදී. ලොකු හිඟයක් සම මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති. ඊළඟට මේ පරිපාලන ශාස්ත්‍රයේ පැනනගලා තිබෙන ගැටලු කීපයක් එකක් තමයි මේ ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා පත් කිරීම පිළිබඳව. දැන් ඔබතුමාම දන්නවා ඇමතිවරයාට පුළුවනි අධ්‍යක්ෂ මණ්ඩලයට යම්කිසි පත්වීම් ප්‍රමාණයක් කරන්නට. ඒක නිල බලෙන් පත්වීම් තුනක් වෙනවා අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් පශ්චාත් උපාධි ආයතන අධ්‍යක්ෂත් වෛද්‍ය අධ්‍යක්ෂවරයෙකුත්. හැබැයි දැන් මේ ශික්ෂණ රෝහලට මෙවැනි ආකාරයේ ශික්ෂණ රෝහලකට අධ්‍යක්ෂවරයෙක් පත් කිරීමේදී අවශ්‍ය කරන සූසුකම් ප්‍රමාණයක් තිබෙනවා. ඒකට MSc MD සූසුකම් ඉල්ලනවා. ඒ වගේම ජේෂ්ඨ වෛද්‍ය පරිපාලන සේවයේ අවම අවුරුදු 5ක පළපුරුද්දක් ඉල්ලනවා. ඒ වගේම මේක සඳහන් කරනවා විශේෂයෙන්ම පෞද්ගලික චැනල් සේවාව සපුරා තහනම් කියලා. එතකොට දැන් මේ දිනසීයේ ආණ්ඩුව කාලය සඳහා తాවකාලිකව පත් කරන ලද අධ්‍යක්ෂවරයා ඔබතුමා දන්නවා තවමත් වැඩ ආවරණය කරමින් ඉන්නවා. එතකොට මේක ගැසට් කරලා නීත්‍යානුකූල පත්වීමක් වඩ පත් කරන්නෙත් නැහැ. සහ ඔහුට මේ සම්බන්ධ සූසුකම් තියෙනවද? මේක අපි පාර්ලිමේන්තු කෝප්කාරක සභාවෙත් අවධානයට ගත්තා. නමුත් තවමත් මේ ප්‍රශ්නේ හැමම තිබෙනවා. මේ නියමිත සූසුකම් සම්පූර්ණ කරලා නැති අධ්‍යක්ෂවරයෙක් මේ තනතුරේ තවමත් රැඳිලා ඉන්නවා. ඔහු දැන් මේ රෝහලේ තිබෙන තත්ත්වය පිළිබඳව මට වෙනම විවේචන තිබෙද්දී මේ පත්කිරීම සම්බන්ධයෙන් බරපතල විවේචනයක් තියෙනවා. ඊළඟට ඔබතුමා දන්නවා මේ වෙනකොට නිකන් ටිකක් රස්නෙට නැති වුණත් ප්‍රශ්නයක් පැන නැගෙමින් යනවා. මේ වෛද්‍ය පරිපාලන සේවයේ සහ ප්‍රජා වෛද්‍ය සේවාවේ මේ කියන අංශ දෙක අතරේ දැන් මේකට ටිකක් ඉතිහාසිකුත් තිබෙන ප්‍රශ්නයක්. 2007 අවුරුද්දින් දා තමයි මේ ප්‍රශ්නය පැනගෙන පටන් අරගෙන තියෙන්නේ. ඇත්තම දැන් අපේ රටේ මේ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමේදී ප්‍රජා වෛද්‍ය සේවාවේ රෝග නිවාරණංශයේ වෛද්‍ය නිලධාරීන් කරන සේවය අපේ ඇගේමෙන්ට් ලක් වෙනවා. ඒ ඇගේමෙන්ට් ලක් වෙන අතරෙම ඔවුන්ට තමන්ගේ සේවාවේ ඉහළට යාම සඳහා යම් උසස් වීමේ ක්‍රමවේදිකුත් තියෙන්නට ඕනේ. MOH ලට එතනින් එහාට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු දක්වා එතනින් එහාට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු දක්වා යන්න ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒ වගේම අමාත්‍යාංශය ඇතුළෙත් ඔවුන්ට ඔවුන්ගේ අධ්‍යක්ෂීම් අනුව ඔවුන්ගේ පළපුරුද්ද අනුව යම් යම් තාක්ෂණික සේවාන් හරියාකාරව කටයුතු කරගන්න නම් යම් ලෙතල් ප්‍රමාණයක් ඔවුන්ටත් ඉල්ලුම් කරන අයිතියක් තිබෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ 2007 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙලා හිටපු බෙලිගස්සත් මහත්මයාගේ මූලිකත්වයෙන් තිබුණු කමිටු වාර්තාවේ යම් යම් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්නය දැන් අධිකරණයටත් ගිහිල්ලා අධිකරණෙත් යම් යම් තීන්දුව ලබා දීලා තියෙනවා. හැබැයි මේ තාක් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. 2007 අධිකරණ නියෝගයක් තිබුණා නියෝජ්‍ය පරිපාලන සේවා තනතුරු ස්ථාපිත කරන්න. 2010 තමයි ඒක ඇඩ්වයිස් කරේ. කියන්නේ අවුරුදු 3ක් බලන් හිටියේ ඒක කරන්න. ඊළඟට 2015 2013 මේ අය අර පත්වෙච්ච නියෝජ්‍ය පරිපාලන සේවා තනතුරු ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවයට උසස් වීම දීමේදී අවුරුදු 2ක ප්‍රමාදයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් 2011 පුරප්පාඩු වෙච්ච නියෝජ්‍ය පරිපාලන තනතුරු ඇඩ්වර්ටයිස් කරේ 2016 අප්‍රේලේ. 2016 අප්‍රේලේ ඉඳන් මේ දක්වා සම්මුඛ සාකච්ඡා තියලා මේ අය බඳවා ගන්න කටයුතු කරලා නැහැ. දැන් මේ අවුරුදු 10ක් තිස්සේ මේ එක පැත්තකින් මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේටර්ස් කොලෙජ් එකත් අනිත් පැත්තෙන් කමිටි ෆිසිෂියන්ස් කොලෙජ් එකත් අතර සාකච්ඡා තිබෙනවා. දැන් මම කියන්නේ මේ සාකච්ඡා මාර්ගයෙන් මේක විසඳා ගන්න ඕන නැත්නම් මේ සෞඛ්‍ය සේවා බරපතල ප්‍රශ්නයක් වෙනවා. මෙවැනි ගැටුමක් සීතල යුද්ධයක් තිබෙද්දී මේ යම්කිසි ආකාරයකට කණ්ඩායම් දෙක අතරේ මේක විසඳා ගැනීමට දැන් බාධාක් වෙලා තිබෙනවා. මොකද මේ මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේටිව් කොලෙජ් එකේ සභාපතිනිය බවට වෛද්‍ය සුජාතා සේනත් මහත්මිය පත් වෙලා තිබෙනවා. ඒක තමයි. දැන් මම කියන්නේ ඇත්තටම ගත්තොත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනකොට එතුමියගේ සූසුකම් ගැන මම මුකුත් කියන්නේ නැහැ. මම ඒව පිළිගන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ විසඳා ගැනීමේදී මම හිතනවා අනිවාර්යයෙන්ම ඔක ප්‍රශ්නයක් වෙනවා කියලා. මොකද ඔබතුමාට ওই පවුලෙම තමයි වැඩිපුර ප්‍රශ්න එන්නේ. ඒ නිසා මේ පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද මේ සේවාවන් දෙකම අපට වැදගත්. මේ අධ්‍යක්ෂීම අපේ සෞඛ්‍ය සේවාවට මේ අංශ දෙකෙම උරා ගන්න ගත යුතුයි.
එතුමා මෙතරයිනේ ඔතන තියෙන්නේ.
ඔව්.
මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක පටන් අරගන්න කාලේ ඕක අපි තමයි එදා වෘත්ති සමිති දෙක එක්කව වෙලා තමයි ඉල්ලලා බොහොම සටනක් කරලා ඔය මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ගත්තේ. හොඳේ 80 ගණන්වල.
ඔව්.
90 ගණන්වල වෙනකොට මේකට කෝස් එකක් ස්ටාර්ට් කරා. ක්වොලිෆිකේෂන් තියෙන්න ඕන කියලා. MSc MD. එතකොට ඒගොල්ලන්ට තියෙන එකම පාර MD කරනපු කට්ටිය මේ වෛද්‍ය පරිපාලනයට යන කට්ටියට ඒගොල්ලන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නත් බෑ. ඒගොල්ලන්ට තියෙන සොච්චන් රුපියල් 6000ක් විතරයි ගෙවන්නේ එකක්. එතකොට ඒගොල්ලන්ට ඒකත් අහනවා. ඒගොල්ලන්ගේ කැරියර් එකේ මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බෑ. එතකොට පබ්ලික් හෙල්ත් කට්ටියට ඒගොල්ලන්ගේ පබ්ලික් හෙල්ත් කන්සල්ට් මේ ස්පෙෂලයිසේෂන් එකක් තියෙනවා. ඒකට වෙනම තනතුරුත් තියෙනවා. අනිත් එක රටට අවශ්‍ය පබ්ලික් හෙල්ත් කන්සල්ටන්ට්ස් ලගින් කාලක්වත් නැහැ. ඇත්ත කතාව. එතකොට එහෙම තියෙද්දි ඒගොල්ලොත් මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඉල්ලනවා. ඒ නිසා සාකච්ඡා කරලා අන්තිමට තීන්දුව කරගත්තා 18ක්. මමත් කිව්වේ ස්පෙෂලිස් කැම්පේන්, ස්පෙෂලයිස් කැම්පේන් තියෙනවා, TB කැම්පේන්, මැලේරියා කැම්පේන්. ඒ වගේ ඒවා තනිකර පබ්ලික් හෙල්ත් කටියට දෙන්න. ඉතුරු ඒවා ටික ප්‍රොවින්ෂල් ඩිරෙක්ටර්ද, RD ද, හොස්පිටල් ඩිරෙක්ටර්ද ඒවා ඔක්කොම මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේෂන්කට දෙන්න. දැන් මේකදී දැන් ඔය උසාවී අධිකරණයේදී නඩුව ඉල්ලාස් කර ගැනීමක් තියෙන්නේ. මොකද ලේකම්වරයා, සෞඛ්‍ය ලේකම්වරයා උසාවියට දන්වලා තියෙනවා වෛද්‍ය පරිපාලකයින්ට ප්‍රමුඛතාවය දෙමින් අනකට්ටියටත් තනතුරු ලබා දීමේ ක්‍රමවේදයක් හදා ගන්නවා කියලා. ඒකට දෙපාර්ශ්වයම එකගුණා නඩුව අයින් කරගත්තා. එතකොට දැන් මම කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙන්නේ මේකමයි. කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තියෙන්නේ විශේෂිත මේවා 18 ඒගොල්ලන්ට දීලා ඉතුරු පරිපාලන ශ්‍රේණිය මේගොල්ලන්ට දෙන්න. මොකද මේගොල්ලන්ට වෙන එකක් නැහැ. මොකද 200 ගාණක් ඉන්නවා ඩිපියුටි ඇඩ්මිනිස්ට්‍රේටර්. ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ට මේවා දෙන්නේ නැත්තම් ඒගොල්ලන්ට පරිපාලන සේවයෙන් ඉවත් වීමට ඉඩ දෙන්න. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකකුත් කළා, ආදායමත් මේව කරලා එනවා. මොකද ඒගොල්ලන්ට අනාගතයක් නැත්තම් මේකේ රැඳිලා හිටීම තියෙනවා. මම එනකොට 79ක් සීනියර් ඇඩ්මිනිස්ට්‍රේටිව් ග්‍රේඩ් පෝස්ට් ඔක්කොම ඇක්ටිං හිටියේ. ඒවා දැන් 79න් 73ක්ම මම පුරවගත්තා. දැන් ඊට පස්සේ මම ගියා දෙවැනි එකට ඩිපියුටි ඇඩ්මිනිස්ට්‍රේටිව් ග්‍රේඩ්. එතකොට තමයි මේ අර්බුදය ආරම්භ වුණේ. එතකොට ඒ එකක්වත් තවම පුරවන්න බෑ. 200 100 ගාණක් තියෙනවා දැන් ඔක්කොම ඇක්ටිං. තේරුණා? ඉතින් එතකොට මේ එකින් එක පබ්ලික් සර්විස් කොමිෂන් එකට ප්‍රශ්නයක් තිබුණා. මේ ඇක්ටිං දුන්නේව නියම විදියට දීලා නැහැ. ඒකින්ද එකට ගණනය කරන්න එපායි මිනිස්සු කරපු ඒවට. ඉතින් ඒකත් විසඳගත්තා. එතකොට මේ දෙක තමයි, මේ දෙකේ මෙන්න මේක තමයි තීන්දුව. ස්පෙෂල් ඒවා 18 දෙන්න පබ්ලික් හෙල්ත් එකට, අනිත් ඒවා ටික රාජ්‍ය පරිපාලනය දෙන්න. මොකද ඒගොල්ලන්ට වෙන අනාගතයක් නැහැ.
ඔය නිසා හොඳයි හොඳයි ගරු කතානායකතුමනි, දැන් මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම දැතන වෛද්‍ය පරිපාලන සේවයට අසාධාරණයක් නොවන ආකාරයට තමයි මේක කටයුතු කරගන්න ඕනකම තිබෙන්නේ. ඊළඟට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මෙන්න මේ ඖෂධ නීතිගත සංස්ථාවේ ප්‍රශ්න කීපයක් පිළිබඳව. මේක පාර්ලිමේන්තුවේ අපේ පොදු ව්‍යාපාර කාර්යක සභාවටත් වාර්තා වුණා. දැන් අපිට හැම අවුරුද්දකම කල්ලිකුත්තු හෝ බාල ඖෂධ ප්‍රමාණයක් ගොඩ ගැහෙනවා. මේ ගොඩ ගැහිමේදී මම කියන්නේ ගරු ඇමතුමනි, අපිට 2016 රුපියල් මිලියන 47ක රටට ගෙනෙන ඖෂධ ප්‍රමාණය සාපේක්ෂව මේක කුඩා එකක්. නමුත් ප්‍රශ්න තිබෙන්නේ මේ කල්ලිකුත් වෙන සමහර ඖෂධ වලින් ගත්තොත් මේ ඒ ඉකුත් වෙන ප්‍රමාණයේ මිලෙන් භාගයක්ම, ඒ තොගෙන් භාගයක්ම අවුරුදු 2කට වඩා අඩු ජීව කාලය සහිත ඖෂධ ගෙනහැල්ලා තමයි මේ ප්‍රශ්නේ වෙලා තිබෙන්නේ. ඒතකොට සාමාන්‍ය නිර්දේශයක් තියෙනවා අවුරුදු 2ක් අවම ජීව කාලයක්වත් තියෙන ඖෂධ තමයි ගෙන්නන්න ඕන කියලා. ඒසම මේක විකනගාධිපතිවත් වාර්තා කළා තිබුණා. අර 2016 ඖෂධ සංස්ථාව බාල ඖෂධ ගොඩ ගැහලා තිබුණ වලින් මිලියන 47 මිලියන 19 මිලියන 20ක්ම එහෙම ජීව කාලය අවුරුදු 2කට වඩා අඩු ඖෂධ කියලා. ඒ වගේම තමයි මේ බාල සහ කල්ලිකුතු ඖෂධ ගබඩා කිරීමේදී ඒ ගබඩාවල තොග නොතිබීම, ඒ සම්බන්ධ ප්‍රශ්නයක් තිබෙනවා. දැන් මේ තොග අර දැන් මිලියන 47ක කල්ලිකුත් එක ඖෂධ තියෙන්න ඕන වෙලාවේ ගිහිලා පරීක්ෂා කරනකොට මිලියන 24.5ක ගබඩාවල කල්ලිකුත් වෙච්ච තොග තිබිලා නැහැ. ඒක මේ විගණන වාර්තාවේ සඳහන් වෙන්නේ.
ඔව්, මම එනකොට 2014 දෙසැම්බර් වෙනකොට තියුණා මිලියන 350ක එක්ස්පයරි ඒවා විනාශ කරන්න. දැන් ඔය හුඟක් අඩු කළා. මොකද අපි අර සොෆ්ට්වෙයා එකක් කරලා දැන් එක්ස්පයරි එහෙම අඩු වෙන්නේ නැහැ. ඔය ඉතාමත්ම අඩු මට්ටමකට දැන් අඩු වෙලා තියෙනවා.
හොඳයි. ඊළඟට දැන් ඔන්න ආයමත් වෛද්‍ය සැපයීම් අංශයත් අතර ප්‍රශ්නයක් පැනනගලා තියෙනවා. මේ සැපයීම් කරුවන්ට 2017 අගෝස්තු 15 ඉඳලා ගෙවන්න ඕන රුපියල් මිලියන 3000ක් විතර ඉතුරුලා තිබෙනවා. ඒ සැපයීම් කරුවන් කතා කරාට පස්සේදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කියලා තියෙනවා තවම මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ලැබෙලා නැහැ කියලා. දැන් මේකේ ප්‍රශ්නේ පැන නැගින්නේ ඊළඟට මේ සැපයීම් කරුවන් විසින් අදාළ ඖෂධ සහ ශල්‍ය උපකරණ ලබා නොදුන්නොත් එහෙම අපේ රෝහල් පද්ධතියයි අර්බුදයට යන්නේ. සා මේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ තියෙන මුදල් ප්‍රමාණය මන්දක තමුනාසේ පෞගේ දවස්වල අර නෙවිල් ප්‍රාන්ත රෝහලටත් යම්කිසි ආකාරයක මිලියන 500ක් බාසකට දුන්නා. ඉතින් මේ සැපයීම් කරුවන්ට මේ ටික දුන්නා නම් අපේ රෝහල් ටිකේ ඒක වෙනම එහෙම ගන්නවා නම් හොඳයි. ඒ නිසා දැන් ඒ අවධානය යොමු කරලා භාණ්ඩාගාරයේ මේ ටික අරගෙන සැපයීම් කරනට දුන්නොත් අපේ ඖෂධ සැපයීම් රෝහලට අඛණ්ඩව කරගෙන යන්න පුළුවන්. ඒ වගේම මම අවසාන වෙලාවේ කීපෙදී ඔබතුමාගේ අවධානය යොමු කරන මේ ආයුර්ද ශාස්ත්‍රයේ පැනනගල තියෙන ප්‍රශ්න කීපයක් පිළිබඳව එකක් තමයි දැන් මේ ආයුර්වේද වෛද්‍යවරු අතර යම් ආందోళනයක් සහ සැකයක් පැනනගල තියෙනවා ඉන්දියාවත් එක්ක තමුන්නාන්සේලා දේශීය වෛද්‍ය ක්‍රම සහ හෝමියෝපති වෛද්‍ය ක්‍රම පිළිබඳ යම් සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරන්න යනවා අය ඒ නොවැම්බර් මාසේ අත්සන් කරනවා කියලා තමයි ආරංචි ලැබිලා තිබුණේ මම දැනගන්නට කැමති ඒ ගිවිසුම කොහොමද කියලා සහ ඒ සහයෝගිතා ගිවිසුම අත්සන් කරන්න කලින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලනවා
ගිවිසුමක්වත් නෙවෙයි ඒක MOU එකක් ඒක MOU එකේ තියෙන්නේ මොකද එහේ උපදේශකවරයෙක් මේ හෝමියෝපති එක මේව කරන්නට උපදේශකවරයෙක් මෙහෙ ලබා ගැනීම වැනි බොහොම ඇකඩමික් ඒවා වගේ ඒක පෙන්වුවේ ආයුර්වේද කියලා ආයුර්වේදයකට නෙවෙයි ඒක කියලා තියෙන්නේ හෝමියෝපති එක දිනු කර ගන්නට මොකද මේ වෙනත් කට්ටිය නැති නිසා
හොඳයි හරි මම අවසන් කරනවා කරු කතානායකතුමනි ඊළඟට මේ ආයුර්වේද වෛද්‍යවරුන් පත්වීම තවමත් අපි මේ අවස්ථාව ගන්නකොට සාකච්ඡා කරනවා පත්වීම 600ක් දෙන නියමිත වෙලා තිබෙනවා දැන් මේක ටිකක් ඉස්සරහට ගිහිලා තියෙනවා නමුත් මේ
ආයුර්වේද වෛද්‍යවරු උපාධිය ලැබලා ඉන්න ගිය අවුරුද්දේ කට්ටිය ඇරෙන්නට අනිත් සියලුම කට්ටියට
කලමනාකරණ සේවයේ අනුමත ලැබී ඔක්කොම කරලා දැන් තියෙන්නේ
615කට දීලා තියෙනවා ගිය අවුරුද්දේ කට්ටියට දෙන්න තියෙන ඒ කට්ටියටත් දෙනවා
රයිට් ඊළඟට
දෙදාක තියාගන්න මේ සියලුම කට්ටිය උපාධිය අරගෙන රැකියාව නැති හිටියේ මෙච්චර ගන්න
ඔව් ඔව් මේක අපි 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 අයවැය ගණනාවක මම මෙතුමගේ විනාඩි දෙකක් ගන්නවා ඔව් අපි අපි අයවැය ගණනාවක මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා ඒ වගේම මම ඔබතුමාගේ අවධානය මේ වේගෙන් යොමු කරන්න කැමති එකක් 2006 ආයුර්වේද සර්විස් මිනිට් එක සියලු වෘත්තීය සමිති එකඟ වෙලා තිබෙද්දී ඒක ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් තියෙනවා ඒක ක්‍රියාත්මක කරන්න කියලා ක්‍රියාත්මක නොකර නැහැ කියලා ආයුර්වේද මේ සර්විස් මිනිට් එක 2006 දී සියලු වෘත්තීය සමිති එකඟ වෙලා තිබෙනවා මේ මිනිට් එක දැන් ටිකක් දුර ගිහිලා තිබෙන කලමනාකරණ සේවාවකට ගිහිලා තියෙන්නේ මේක දැන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයක් එමත්තුමා තියෙන්නේ ඊළඟට මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහය විධිමත් කිරීම පිළිබඳ කමිටු වාර්තාවක් ආවා ඒක අමාත්‍යංශය පිළිගත්තා ඒක ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ දීමනා පිළිබඳ අවධානය යොමු කරනවා ඒ වගේම දැන් පාරම්පරික වෛද්‍ය සේවාව තමුනාසල කියන්නේ විධිමත් කිරීම සඳහා කියලා මේ ආයුර්වේද ශාස්ත්‍රීය විද්‍යාලය සඳහා 2018 අවුරුද්දේ ශිෂ්‍ය බඳවාගෙන නතර කරලා තිබෙනවා මේක විධිමත් කරන එක හොඳයි නමුත් මේ විධිමත් කිරීමේදී මම හිතනවා මේ පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය ආරක්ෂා වෙන ආකාරයට තමයි මේ කටයුතු කළ යුත්තේ
මන්ත්‍රීතුමා දැන් අපි සියලුම උපාධිධාරීන්ව ගත්තනේ.
ඔව්.
ඒතකොට තව එකක් තියෙනවා DA කියලා ඩිප්ලෝමා එකක්. ඒ දාලා තියෙන්නේ පාරම්පරික වෛද්‍යවරුන්ට විභාගයක් තියෙනවා. මං කියේ පාරම්පරික වෛද්‍යවරු කියන්නේ වෙනම විශේෂ කොට්ටාසයක්. ඒගොල්ලන්ට 아무ති විභාගෙ දෙන්න අවශ්‍ය නැහැ.
ඔව්.
අනිත් එක DA කියලා එකක් කළා. දැන් මේක වැඩි කරගත්තොත් ආයුර්වේද වෛද්‍යවරු හැමතැනම එනවා. ඊට පස්සේ වෙනත් දේවල් කරන්න පටන් අරගන්නවා. මොකද උපාධිධාරීන් දැන්ට අපි මේ කැබිනට් අනුමැතිය අරගෙන තියෙනවා. මං 900 ගානකට පත්වීම් ලබා දෙන්නට. ඒතකොට තව අවුරුදු ගානක් යනකම් උපාධිධාරීන් ඉන්නවා. අනිත් පැත්තෙන් දේශීය වෛද්‍යවරු ඉන්නවා. තව පැත්තකින් මෙච්චර කල් ආපු ඩිප්ලෝමා කට්ටිය ඉන්නවා. එතකොට මේකේ අන්න ඒකින්දයි අපි මේව කරලා තියෙන්නේ. මොකද දැනට ඉන්නවා 30,000ක් වෛද්‍යවරු ලියාපදිංචිය ලැබපු කට්ටිය. ඒ කියන්නේ මේ බටහිර වෛද්‍යවරුන්ට වඩා වැඩි ප්‍රමාණය.
හොඳයි. මේ කරුණ පිළිබඳව අවධානය යොමු කරමින් මම නේන බොහොම සතුටුයි.